සුපුරුදු පරිදි සතියන්තේ විරාමයෙන් අනතුරු අද සඳා දිනේ අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන තොරතුරු පිළිබඳව විමසා බලන්නට. පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්නේ පසුගියදා ශ්‍රී ලංකාවේදී ඒකාබද්ධ විපක්ෂය හම්බන්තොට ප්‍රදේශයේදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. මේ විරෝධතා ව්‍යාපාරයට සහය දුන් තරුණයෙකුට පහර දෙන විශේෂයෙන් පොලිස් නිලධාරියෙකු පහර දෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සැරිසරණාකාරය අපි දැක්ක. මේ තරමක මතභේදකාරී තත්වයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. අපි මේ පිළිබඳව තොරතුරු අද විශේෂංගෙන් පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, මා පෙර සඳහන් කළ කාරණය සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වෙමින් පවතින කරුණු කාරණා අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, අපි දන්නවා පසුගිය සිකුරාදා දිනේ හම්බන්තොටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ මත්තල ගුවන්තොටපලත් හම්බන්තොට ඉඩම් විදේශීය සමාගම් වලට විකුණන්න ආණ්ඩුව ගන්න වැඩපිළිවෙලට එරෙහිව තමයි ඒකාබද්ධ විපක්ෂය මේ විරෝධතා පවත්වනවා කියලා සූදානම් වුණේ. ඒ අනුව ඊට අධිකරණයේ නියෝගයක් ලබා ගත්ත පොලිසිය හම්බන්තොට අධිකරණ බල සීමාවේ උද්ඝෝෂණ සිදු කිරීම වළක්වාලමින් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නමල් රාජපක්ෂ සහ ඩී වී චානකර කියන දෙදෙනාට තමයි තහනම් නියෝගය ලබා ගත්තේ. නමුත් ඔවුන් කියා සිටියා ආණ්ඩුවේ ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව මොනතරම් තහනම් නියෝග ලබා ගත්තත් තමන් ඒ වැඩපිළිවෙල අඛණ්ඩව සිද්ධ කරනවා සහ නීතියට බාධා පැමිණෙන ආකාරයෙන් මේ උද්ඝෝෂණ සූදානම් කරන්න නැහැ කියලා ඔවුන් සඳහන් කළා. ඒ අනුව සිකුරාදා දින උද්ඝෝෂණය පැවැත්වුණා. එහිදී යම් ගැටුම්කාරී තත්ත්වයක් හටගන්නවා අපි දැක්කා. ඒකට හේතුව අධිකරණය වාර්තා කරලා තිබෙන විදිහට යම් ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් නියෝගය නිකුත් කරලා තිබුණා. ඒ අනුව ඒ ප්‍රදේශවලට ඇතුළු වෙන්න යන අවස්ථාවලදී අපි දැක්කා යම් පොලිසිය පහර දීමක්, ඒ කියන්නේ උණු විසුරු ආරින්න අධිපීඩන ජල ප්‍රහාර එල්ල කරන්න සූදානම් වෙන ආකාරය. ඉතින් එහිදී කීප දෙනෙක් තුවාල සිදු වුණා, කීප දෙනෙක් දිව යන්න උත්සාහ කරනවා. ඒ අතර තමයි අර ඔබ කියපු පහර දීම සිද්ධ වුණේ. තංගල්ල ප්‍රදේශයේ භාර සහකාර පොලිස් අධිකාරීවරයා IP දලුවත් ඒ ස්ථානයේ තරුණයෙකුට කම්මුලට ටිකක් වැරෙන් පහරක් එල්ල කරනවා. මේ පහර තමයි බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණේ. ඊට පස්සේ ඒ පිළිබඳව විශේෂයෙන් මානව හිමිකම් සහ නීති උපදේශ පතනව අපි දැක්කා. ඒ පිළිබඳව මාධ්‍ය විමසනවා දැක්කා. එහිදී කියුණා 1978 ශ්‍රී ලංකාවේ දෙවන ජනරජාන්තික ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ ඒ 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා කිසියම් තැනක් කෲර අමානුෂික වද හිංසනයට, වදබන්ධනයන්ට අවමන් සාධක ලෙස ලක් කරන්න එහෙම හැකියාවක් නැහැ. දැන් මේ සිද්ධියෙන් පෙනී යනවා එවැනි දෙයක් සිද්ධ වුණා කියලා. ඒ වගේ වෙලාවක පොලිසිය කරන්න ඕනේ ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන ළඟම ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම තමයි. නමුත් මේ පහර දීම සිද්ධ කරපු එක වැරදි කියන දේ නීති විශාරදයින් ප්‍රකාශ කරනවා. ඒ කරපු ක්‍රියාව අනුමත කරන්න බෑ කියලා. කොමුණත් මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච 28 දෙනෙක් අත්අඩංගුවට අරගත්තා. ඊට පස්සේ ඒ 28 දෙනාව ලබන 16 වෙනිදා වෙනකන් රක්ෂක බන්ධනාගාරගත කරලා තියෙනවා. අපි දැක්කා අධිකරණ නියෝගය ලබාගෙන තිබුණේ අධිකරණ නියෝගයට අනුව අධිකරණ බල සීමාව තුළ මාර්ග අවහිර කරලා උද්ඝෝෂණ කරන එක, ඉන්දියා තානාපති කාර්යාලයට, මාගම්පුර වරායට, ඒ වගේම ප්‍රවිෂ්ඨ මාර්ග අවහිර වන විදිහට උද්ඝෝෂණය කිරීමත්, දේපළවලට හානි කිරීමත් තමයි තහනම් කරලා තිබුණේ. අවසානයේ ස්වාමින් වහන්සේලා කීප දෙනෙකුට අවස්ථාව හම්බ වුණා ඉන්දියා තානාපති කාර්යාලයට යන්න කියලා සංදේශයක් බාර දෙන්න. ඊට පස්සේ එළියට ඇවිල්ලා ස්වාමින් වහන්සේලා සඳහන් කරේ මේ උද්ඝෝෂණ දිගින් දිගටම කරන්න ඕන කියන කාරණය. මේ වන විට වැඩිපුරම අවධානය යොමු වෙන්නේ අර සහකාර පොලිස් අධිකාරීවරයා පහර දුන්නු සිද්ධිය සම්බන්ධයෙන්. ඒ තරුණයාව දැන් මාතර රෝහලට මාරු කරලා යවලා තිනවා. අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ ඇතුළු පිටසක් ගිහිල්ලා ඔහුගේ සුව දුක් විමසනවා. ඔහුවත් මුලින්ම රෝහලට ඇතුළත් කරන්න කියලා නිර්දේශ තියෙද්දී තමයි බද්දරාගාරගත කරන්න තීරණය කරේ කියන චෝදනාවක් තිබෙනවා. ඒකබද විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ගැන ආයි පස්සේ කතා කරලා තිබුණා. ඔවුන් කිව්වා ආණ්ඩුව අරගෙන යන දේශීය සම්පත්, විශේෂයෙන් දේශීය ඉඩම් විදේශීය සමාගම් වලට විකුණණයකට කොහොමත් එකඟ වෙන්න බෑ, ඒ නිසා තමයි මේ උද්ඝෝෂණ කරන්න කියලා ආණ්ඩුවනුත් ප්‍රතිචාර දැක්වුවා. පෞගිය කාලේ විදේශීය රටවල් වලට ඉඩම් විකුණපු අය තමයි දැන් ආයෙමත් නින්දෙන් නැගිටලා වගේ මෙහෙම විකුණන්න එපා කියන්නේ කියලා චෝදනා කළා. කොහොමත් අධිකරණ නියෝගය නොතකා මේ උද්ඝෝෂණය සිද්ධ වුණා. එහිදී හෙසරුණු 28 දෙනෙක් තමයි අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. බොහෝ දෙනෙකුගේ අවධානය සහකාර පොලිස් අධිකාරීවරයා දෙසට යොමු වෙලා තියෙනවා කරුණේකට පහර දුන්නු සිද්ධියත් එක්ක.
එවගේම මනෝජ් ගෙවියන සතියේදී ශ්‍රී ලංකාව තුළ තවත් කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙනවා. පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා දෙමළ ජාතික සිරකරුවන් 160 දෙනෙකු නිදහස් කරන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබෙනවා රජයෙන්. ඉතින් මේ කාරණය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ දේශපාලන නායකින් අදහස් දක්වන ආකාරය අපි දැක්ක පසුගිය සතිය පුරාවට. මනෝජ් දැනගන්නට කැමති මේ පසුපස ඇති තොරතුරුත්?
ඔව්, දැනට අනුරාධපුර බන්දනාගාරයේ රඳවලා ඉන්න එටිටි සක්කරුවන් 160 දෙනෙක් සම්බන්ධයෙන් තමයි සිවාජිලිංගම් පළාත් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. ඉන් 3 දෙනෙක් මේ වන විට වාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ අයව මේක පාදක කරගනිමින් නිදහස් කරන්න කියලා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කරේ. එහිදී ඔහු මීට කලිනුත් කිව්වා දෙමළ දේශපාලන සිරකරු 21ක් අනුරාධපුර බන්දනාගාරයේ ඉන්නවා. 3 දෙනෙක් තමයි මේ මාරාන්තික උපවාසය පටන් ගන්න තියෙන්නේ. උපවාසය පටන් ගන්න දවස් 13ක් වෙනවා. ඒ අයත් එක්ක අපි සාකච්ඡා කරා. නමුත් ඒ අය උපවාසය අත්හරින්න සූදානම් නැහැ. ඒ අයගේ ඉල්ලීම් සාධාරණයි කියලා තමනුත් පිළිගන්නවා කියලා ඔහු ප්‍රකාශයක් කළා. ඔහු කිව්වේ 12,000ක් විතර ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ පුනරුත්ථාපනය කරලා ගෙදර යවුවා. 160 දෙනෙක් තියාගෙන ජාතික සමගි ඇති කරනවා නම් මේ අය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්න ඕන කියන දේ තමයි ඔහු කිව්වේ. ඔහු අතීත උදාහරණ කීපෙකුත් ගත්තා. 1961 දී එකපාර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසකට සමාව දුන්නා. 88-89 කාලේ පුදු සමාව දුන්නා. ඉන්දු ලංකා කිසුමයට 1987 පුදු සමාව දුන්නා. කොටි සංවිධානයේ නියෝජිතින් විශේෂයෙන් ප්‍රභා කරන්න ඇතුළු පිරිසකට ඒ වගේ තත්ත්වයක් තියෙද්දී ඇයි මේ අයට සමාව දෙන්න බැරි කියලා ඔහු ඇහුවා. වගේම ඔහු බලාපොරොත්තු වෙන්නේ හිටියා මේ අයට සමාව දෙවි කියලා. ඉතින් කොමුණත් සිරකරුවන්ගේ උපවාසය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. දැන් දින 15ක් පමණ ගත වෙලා තිබෙනවා. ඔවුන්ගෙන් 3 දෙනෙක් තමයි මේ මාරාන්තික උපවාසය ආරම්භ කරලා තියෙන්නේ. ඔවුන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා බොහෝ දෙනෙක් විමසිල්ලෙන් ඉන්නවා. විශේෂයෙන් ඒ සඳහා දෙමළ දේශපාලනඥයින් ඍජු මැදිහත් වෙලා තියෙනවා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වගේ අය.
මනෝජ්, ශ්‍රී ලංකාවේ යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පළවනවා. විශේෂයෙන්ම ඒ සඳහා විරුද්ධව මත ප්‍රකාශ කරන පාර්ශ්වයන් වල එක් තර්කයක් බවට පත්ව තිබෙන්නේ රටේ ඒකීයභාවය නිර්වචනය කර ගැනීමේදී මෙම නව ව්‍යවස්ථාව තුළ ව්‍යාකූල තත්වයක් ඇති විය හැකි බවට යම්කිසි ආකාරයක මතයක් ප්‍රකාශ වෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාත් මේ සම්බන්ධයෙන් මත ප්‍රකාශ කර තිබුණා. මනෝජ් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් පෞද්ගලික අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේක පාදක කරගනිමින් බොහෝ දෙනෙක් අදහස් දක්වනවා. අපි දැක්කා විපක්ෂ නායක සම්බන්ධයෙන් වගේ අය බොහෝ විට උත්සාහ කරනවා මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න මේ ලැබුණු අවස්ථාව මගහරින්න එපා, ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න තියෙන හොඳම අවස්ථාවක් මේකට එකතු වෙන්න කියලා ඔහු සඳහන් කරද්දී විපක්ෂයේ බොහෝ වෙලාවට පෙන්වා දෙනවා මේක අඩුපාඩු තියෙනවා, බුදු දහමට මුල් තැන දෙනවා කියලා කිව්වට එය ප්‍රධාන ශීර්ෂයක් විදිහට ඇතුළත් කරලා 90 ගණන් 90 මේක විස්තර කරගෙන යනකොට මේ තියෙන තැන බුදු දහමට නැති වෙනවා. ශ්‍රී ලංකා ජනරජය කියන වචනේ වෙනුවට ශ්‍රී ලංකාව කියන වචනේ පාවිච්චි කරලා රජය බුදු දහම ආරක්ෂා කරනවා කියන මේ ප්‍රධාන වගකීමෙන් මිදෙන්න උත්සාහ කරනවා කියලා අපි දැක්ක පහුගිය දවස්වල කාරක සංඝ සභාව නිකුත් කරපු වාර්තාවකින් කියවෙනවා. දැන් මේ සතිය අපි අලුතෙන්ම දැක්කේ රාමාඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව මාධ්‍යයට නිවේදනයක් ඉදිරිපත් කරලා තියෙනවා. උන්වහන්සේලා සඳහන් කළේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ පවා ඉංග්‍රීසි පාලකීන් බුද්ධ චීවරයට නිඳා කළේ නැහැ. නමුත් වත්මන් පාලකයෝ තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගැනීම සඳහා රට දැය වෙනුවෙන් හඩනගෙන ස්වාමීන් වහන්සේලා සිරගත කරන්න වගේම නිඳා අපහාස කරන්න, භික්ෂූන්ගේ උරුමය විනාශ කරන්න සංවිධානාත්මකව වැඩපිළිවෙලක් අරගෙන යනවා. උපක්‍රමශීලීව මේ විරෝධතා නොතකා සම්මත කර ගැනීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව නැගී සිටින්න කලින් උන්වහන්සේලාව නිහඬ කරන්න යම් පියවර ගනිමින් ඉන්නවා. ඒ නිසා රාමාඤ්ඤ නිකායේ සංඝ සභාව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අප්‍රසාදයක් විරෝධයක් පළ කරනවා කියලා උන්වහන්සේලාගේ මේ නිවේදනයෙන් සඳහන් කරලා තියෙනවා. එහිදී විශේෂයෙන් මතු කරලා තිබුණු කාරණා කිහිපයකට මම අවධානය යොමු කරන්න කැමති. ඒක උන්වහන්සේලාගේ වචනෙන්ම සඳහන් කරලා තිබුණේ සිය උරුමය වෙනුවෙන් නැගී සිටින භික්ෂුන් වහන්සේට චීවරධාරීන්, පිස්සන්, හොරුන්, මදාවියන්, රස්තියාදුකාරයින් වගේ හඳුන්වලා දීලා මැති ඇමතිවරුන් සිදු කරන ප්‍රකාශ ගැන රජය කිසිදු පියවරක් ගන්නේ නැහැ. එවැනි නින්දා අපහාස හමුවේ රටේ බෞද්ධ උරුමය සුරැකීමට ආණ්ඩුක්‍රම ප්‍රස්තාවෙන් බැඳී සිටින නායකයින් මේ සඳහා වක්‍රාකාරයෙන් අනුබල දෙමින් ඔවුන් දිරිගන්නන බව හැඟියනවා කියලා උන්වහන්සේලා සඳහන් කරලා තියෙනවා. විතරක් නෙමෙයි 30 වසරක් තිස්සේ බියකරු යුද්ධයෙන් රට බේරාගත් රණවිරුවන් මෙන්ම ඒ වෙනුවෙන් කැපවූ නායකයින්ට එරෙහිව ක්‍රියා කිරීම හා නින්දා අපහාස කිරීමෙන් ඔවුන්ට එරෙහිව ඇමතිවරුන් සිදු කරන විවිධ භයානක ප්‍රකාශ මෙන්ම රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සුදුසු නොවන බවට ප්‍රකාශ කර තිබීදී මහා සංඝරත්නයේ අදහස නොසලකා කටයුතු කරන තත්ත්වය මත උන්වහන්සේලාගේ විරෝධය පළ කරනවා කියන දේ උන්වහන්සේලා නිවේදනයක් මගින් මාධ්‍යයට පෞගේ දිනවල නිකුත් කරලා තිබුණා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව මතුවන අභියෝග හැටියට තමයි දකින්න තිබෙන්නේ. කොහොමුණත් අපි දැක්ක සභානායකවරයා මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකලා මේ අතුරු කමිටු වාර්තාවේ පිටපතක් ලබා දෙනවා. ඒදී ඔහු සඳහන් කළේ මේ කිසිවක් අපි කණිව සම්මත කරගන්නේ නැහැ. මෙහි වගන්තියෙන් මගන්තිය වාක්‍යෙන් වාක්‍ය පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා විවාද කරලා තමයි සම්මත කරගන්නේ කියන කාරණය මතු කළා. උන්වහන්සේලා කිව්වේ මේ සම්බන්ධයෙන් යම් ආන්දෝලනයක් තියෙනවා නේද කියන අදහස අපි දැක්කා සභානායකවරයාගෙනුත් මහානායක ස්වාමින් වහන්සේලා විමසනවා.
එවගේම මනෝජ් දැන් අපි මේ ශ්‍රී ලාංකික පුවත් විමසුම ගත්තහම දීර්ඝ කාලයක් තිස්සේ කතා බහ කරන මාතෘකාවක් තමයි මේ සයිටම් අර්බුදය. අවාසනාවන්ත ලෙස මේ පාර්ශ්වයන්ට තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට එන්නට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන්නේ. මේ කාරණය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අපි දැනගන්නට කැමති. අපි දැක්ක පසුගියදා මාධ්‍ය ඔස්සේ වාර්තාවනවා මේ මාළඹේ වෛද්‍ය විද්‍යාලීය ශිෂ්‍ය දෙමාපිය සංගමය නැවතත් වර්ජනයකට සූදානම් වන බව අපි දැනගන්නට කැමති. මේ ආශ්‍රිත වාර්තාවන
ඔව්, වෛද්‍ය සභාවේ සභාපතිවරයා විදිහට මහාචාර්ය කොලින් ගුණරත්න මහත්මයා පත් කිරීමත් එක්ක ආයමත් අපි කියන්නේ දෙබරට ගල් ගැහුවා වගේ සයිටම් විරෝධී කණ්ඩායම එකක් ඇවිස්සලා තියෙන ආකාරයක් පේන්න තියෙනවා. ඒකට හේතුව තමයි එතුමා වෛද්‍ය සභාවේ සමාජිකයෙක් වෙලා ඉන්න කාලේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව කටයුතු කරපු කෙනෙක්. ඒ අනුව රජයේ අවශ්‍යතාවයට අනුව සයිටම් නීතිගත කර ගැනීම තමන් දන්නා හඳුරන පුද්ගලයන් යොමු කරලා කරගන්න යනවා කියන චෝදනාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් පක්ෂවත් සිද්ධ කළා. ඔබ කිව්වාගේ සයිටම් විරෝධී දෙමාපිය සංගම්, ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපියන් මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දකින්නත් පෞගිය දවස්වල නුවර ගියා. ගිහිල්ලා ඔවුන් සඳහන් කරේ තමන් ඉදිරියේදී අඛණ්ඩ විරෝධතාවකට එකතු වෙනවා මේ ප්‍රශ්නෙට රජයේ නිසි උත්තරයක් දෙන්නේ නැති නිසා කියලා. කොමනත් කොලින් ගුණරත්න මහත්මයා කිව්වේ තමන්ට එරෙහිව මොනවා හරි චෝදනා තියෙනවා නම් ඒවා කරුණු සහිත ඔප්පු කරන්න ඕනේ, මම මේකට විසඳුමක් දෙන්න බලාගෙන තමයි ආවේ කියලා. නමුත් ඒ අතරේ ඔහු කියනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි. සයිටම් සම්බන්ධයෙන් කතා කරද්දී ඔවුන්ගේ ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් නැත්නම් එතන මට ප්‍රශ්නයක් නෑ, මෙවැනි ප්‍රකාශ ඔහු සිද්ධ කරනවා. කොමනත් ඒ අතරේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිසුන්ට කිව්වා මේකට දැන් විසඳුම් සොයමින් ඉන්නේ, සයිටම් සම්බන්ධයෙන් අර්බුදයට අවසාන මට්ටමේ විසඳුම් සොයමින් ඉන්නේ, ඒ නිසා ශිෂ්‍යයින් පන්ති වර්ජනය අවසන් කරලා ආයෙමත් අධ්‍යන කටයුතු ආරම්භ කරන්න කියලා. කොමනත් තමන්ගේ අරගලේ ජයග්‍රහණය කරනකම් ආයෙත් පන්ති වලට යන්න, එහෙම නැත්නම් පන්ති වර්ජනය අත්හරින්න ශිෂ්‍යයින් සූදානම් නැහැ කියලා ශිෂ්‍ය ව්‍යාපාර සඳහන් කළා. කොහොම වුණත් රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සඳහන් කළා සයිටම් ගැටලුව ගැන උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මේ දැන් තියෙන ක්‍රියාකලාපය ගැන කිසිසේත් සෑහීමකට පත් වෙන්න බෑ. ඒ නිසා අමාත්‍යවරයා දිගින් දිගටම රට හමුවේ අසභ්‍ය ප්‍රචාරයක් සිද්ධ කරනවා. ඒ නිසා මේව සම්බන්ධයෙන් යම් එකඟතාවයකට එන්න අමාරුයි මේ තත්ත්වයේද කියලා ඔවුනුත් සඳහන් කළා.
මනෝජ්, ඒ වගේම මේ පසුගිය මාස කීපය තුළ ශ්‍රී ලංකාව තුළ පුවත් මවන කාරණයක් බවට පත් වුණා බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු, පාර්ශ්ව කීපයක් මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට කැඳවා තිබුණා. දැනගන්නට කැමති මනෝජ් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු.
මෙහි ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අතරතුර සිද්ධ වෙන කාරණා විටින් විට උද්දූපයන් විදිහට මතුවෙමින් තිබෙනවා. පසුගිය සතිය අපි දැක්කා මහජන බැංකුව, එක්කම ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන බැංකුවල ප්‍රධානීන් නැතුළු 8 දෙනෙක් මේ කොමිසම හමුවට ගෙනල්ලා ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගත්තා. එහිදී කොමිසම හමුවේ ඔවුන් සඳහන් කළේ බැඳුම් කර නිකුත් කිරීමේදී අඩු පොලි අනුපාතයට ලන්සු තියන්න කියලා. එවකට මුදල් ඇමතිවරියට කටයුතු කරපු රවි කරුණානායක ඇමතිතුමා උපදෙස් දුන්නා කියලා මේ කොමිසම හමුවේ ඔවුන් සඳහන් කළා. ඔවුන් සඳහන් කළා දැනුම් කර නිකුත් කරන්න ආසන්න දිනකදී ඊට මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් වගේම පාස්කරලිංගම් මහතාද හමේ රැස්වීමට සහභාගී වෙලා තිබුණා. ඔවුන් මේ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී වෙළඳපොලේ පොලී අනුපාත ඉහළ නිසා ඒක පහත දාන්න රාජ්‍ය බැංකුවල සහයෝගය අවශ්‍යයි කියලා හිටපු මුදල් අමාත්‍යවරයා කිව්වා. ඒ අනුව 2016 අවුරුද්දේ ඊ අවුරුද්දේ මාර්තු 29 වෙනිදා බැනුම් කර වෙන්දේසියේදී වෙළඳපොලේ පොලී අනුපාතවලට වඩා පහලින් ලාංසු තියන්න කියලා තමන්ට උපදෙස් ලැබුණා. මේ කාරණා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හෙළි කරා. ඒ වගේම ඔහු කියලා තිබුණා සිය සේවා කාලයේදී කිසිම මුදල් ඇමති කෙනෙක් මේ වගේ ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ කියලා. කොමනක් මාර්තු 30 වෙනිදා ආයමත් මේ අය කැඳවලා ඊළඟ වතාවෙත් මෙවැනි බැනුම් කර වෙන්දේසියකදී අඩුපොලියට ලාංසු තියන්න කියලා කිව්වා. පොරොන්දු වෙච්ච විදිහට මහ බැංකුව අඩුපොලි අනුපාතවලට ලාංසු ලබා ගන්නෙ නැති නිසා තමන්ගේ බැංකුවලට ආවර්තික ආලාභයකුත් දරන්න සිද්ධ වුණා කියන ප්‍රකාශය ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ ප්‍රධානීන් සඳහන් කළා. ඊට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා කොමිසමට සාක්ෂි දෙන්න ආවා. එහිදී මේ ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂයෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන් ගෙන්නලා මේ කරපු ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. නමුත් ඔහු කියලා තිබුණා රවි කරුණාලාගේ හිටපු මුදල් ඇමතිවරයා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මේ ලබා දුන්න උපදෙස් තමන් දැනගත්තේ වත්පත් මගින් කියලා. නමුත් රජයේ නීතිඥවරයා ප්‍රශ්න කරා මහ බැංකුවේ අධිපති ඔබ නිසා අදාළ වගකීම් වලින් බැහැර වෙලා යන්න බෑ කියලා. නැවතත් රජයේ නීතිඥවරයා මතු කරපු කාරණේ තමයි රාජ්‍ය බැංකුවලට අඩුවෙන් ලංසු තියන්න කියලා කියපු නිසා සුද්ධ ඒකාධිකාරයක් පර්පචුවල් ප්‍රෙෂරි සමාගමට ලැබුණා කියන කාරණේ ඔවුන් ආයෙත් මතු කරා. කොමුණත් අර්ජුන් මහේන්ද්‍රන් හිටව මහ බැංකුව අධිපතිවරයා කිව්වේ එවැනි තත්ත්වයක් ඇති වෙලා නම් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන කියන ප්‍රකාශය තමයි ඔහු කරේ. කොමුණත් මේ හිටපු මුදල් අමාත්‍යවරයා ප්‍රධාන බැංකු ප්‍රධානීන්ට රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දීපු උපදෙස් ගැන ඔහු දැනගෙන හිටියේ නැහැ. ඔහු දැනගත්තේ පත්තරෙන් කියලා කොමිසමට සඳහන් කරලා තිබුණා.
එවගේම මනෝජ් අයවැය විසර්ජන පනතක් දිනේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතයි. මෙහිදී ප්‍රකාශයට පත්වර සහ මේ සම්බන්ධයෙන් කතාබහට ලක්වන සුවිශේෂී කරුණු කාරණා පිළිබඳවත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
ඔව් සංජය, ඔබ නිවැරදිව සඳහන් කළා වගේ අයවැය පළමුවර කිරීමේ විසර්ජන පරක්කේ තුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙන නොවැම්බර් මාසේ 9 වෙනිදා අද මේ විසර්ජන පළත මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඉරාන් වික්‍රමරත්න අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. කොමනත් ඒ අනුව කියවෙනවා 2018 මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත එමනට අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක්, වියදම රුපියල් බිලියන 3982ක්. ඒ අනුව අයවැය පරතරයක් මෙවරත් නිර්මාණය වෙලා තියෙනවා රුපියල් බිලියන 107ක. කොමනත් පොහොසත් රටක් බිහි කරලා ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කරන්න අවශ්‍ය යෝජනා මෙවර අයවැය අන්තර්ගත කරලා තියෙනවා කියලා තමයි රාජ්‍ය පාර්ශවයෙන් වාර්තා වෙන්නේ. 2017 අයවැය විසර්ජන පනත හරහා රජය අපේක්ෂා කළ ආදායම රුපියල් බිලියන 298ක් වෙලා තිබුණා. වියදම රුපියල් බිලියන 2723ක් වෙලා තිබුණා. කොහොමුණත් මෙවරත් එවැනි අපේක්ෂාවක් රජයේ තිබෙනවා. තවදුරටත් මහජන අදහස් සඳහාත් විවෘතයි කියලා සඳහන් වෙලා තිබුණා. මහජන අදහස් අයවැය සම්බන්ධයෙන් ඔක්තෝබර් 18 වෙනිදා දක්වා බාර ගන්නවා කියලා රජය ප්‍රකාශ කරලා තිබුණා. අද කොහම වුණත් අයවැය පළමු වර්ගයේ විසර්ජන පනත් පත මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි.
මනෝජ්, ඒ වගේම මේ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන බලධාරියා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වී තිබුණා. ඒ වගේම මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ පැමිණීමට නියමිත නියෝජිතයන්ගේ සහ දැනට පැමිණ සිටින මේ නියෝජිතයාගේ ප්‍රධාන අරමුණු මොනවද කියලා, ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණු මොනවද කියලා අපි මනෝජ් ඔබගෙන් දැනගන්නට කැමතියි.
ඔව්, මාධ්‍යත් වාර්තා කරලා තිබුණු විදිහට යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා විදිහට සැලකෙන පැබ්ලෝ ඩී ග්‍රේප් මේ සතියේ ලංකාවට පැමිණෙනවා කියලා සඳහන් වෙනවා. ඔහු මේ රටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ අනුව හෙට දවසේ ඉඳලා 23 වෙනිදා දක්වා ඔහු ලංකාවේ රැඳී ඉන්නවා. විශේෂයෙන් සංක්‍රාන්ති අධිකරණ පිළිබඳ නිසි බලධාරියා ලෙස මානව හිමිකම් කවුන්සිලයේ හඳුන්වන්නේ මොහුව. ඉතින් ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයේ දෙන පළවෙනි අවස්ථාව තමයි මේක. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රතිසංස්කරණ කිරීම, නව ත්‍රස්ත මර්ධන පනත නිරීක්ෂණය කිරීම වගේම හමුදාව යටතේ තියෙන ඉඩම් විමර්ශනය කිරීම කියන කරුණු මොහුගේ මේ පැමිණීමේ මම නැත්නම් මොහුගේ සංචාරයේ විෂය පතයට අයිති වෙනවා කියලා සඳහන් කරනවා. කොමනක් මේ පැමිණීම ගැන කොටි ඩයස්පෝරාව වගේම රාජ්‍ය නොවන සංවිධාන දැඩි ප්‍රසාදය පළ කරලා තියෙනවා කියලත් මාධ්‍ය වාර්තා කළා. ඒ වගේම රැඳවුම් භාරයේ ඉන්න කොටි ත්‍රස්තවාදීන් ගැනත් ඔහු විමර්ශනය කරන්න නියමිතව තිබෙනවා. ඒ අතරේ සංජය ඔබ සඳහන් කළා වගේ ජර්මනියේ තියෙන යුරෝපා ව්‍යවස්ථා සහ මානවයික ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකයෙක් වන ඇන්ඩ්‍රියා ෂුලර් මේ දවස්වල ලංකාවේ සංචාරයක නිරත වෙනවා. මෙවන විට උතුරේ ප්‍රදේශ කිහිපයක ඔහු සංචාරය කරලා තියෙනවා කියලා මාධ්‍යත් වාර්තා කරා. පහුගිය කාලේ යුරෝපා ව්‍යවස්ථා සහ මානවයික මධ්‍යස්ථානය හරහා ලංකාවට විවිධ බලපෑම් සිදු කරපු පුද්ගලයෙක් හැටියට මොහු හඳුන්වා දීලා තිබුණා. ඒ කාලේ ජර්මනියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා විදිහට කටයුතු කරපු මේ ජෙනරල් ජගත් දායස්ටේරෙහිවත් විවිධ අකටයුතුකම් සිද්ධ කරලා තියෙනවා. නමුත් ජර්මන් පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් වන චෝදනා නිසි ආකාරයෙන් සනාතන වූ බවකුත් ප්‍රකාශ කරලා තියෙනවා. කොමනක් මොවුන් දෙදෙනා සම්බන්ධයෙන්ම යම් විරෝධතාවක් සමාජ මට්ටමින් මතුවෙමින් තිබෙන්නේ.
ඒ වගේම මනෝජ්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ දිනේදී නිවේදනය කර තිබුණා ශ්‍රී ලංකා රජය උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරණයක් ගෙන ඇති බව දැනගන්නට කැමතියි මේ පිළිබඳ තොරතුරු.
ඔව්, උතුරු කොරියාව මත සම්බාධක පනවන්න ශ්‍රී ලංකා රජය ඊයේ දවසේ රෙගුලාසි නිකුත් කරා. රජය මේ පියවර අරගෙන තියෙන්නේ න්‍යෂ්ටික රසායනික සහ ජෛව ආවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුව මේ නියෝගයේ ඒ අනුව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් ඊයේ දිනේ නිකුත් කළා. ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජන එල්ල කරන උතුරු කොරියාව කරන න්‍යෂ්ටික ආවි න්‍යෂ්ටික වැඩසටහන් අත්හරිනකන් ඒ වගේම බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන් වලට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවනකන් උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක පනවන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටාවලට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික විදියට තමයි ශ්‍රී ලංකාව මේ පීවර අරන් තියෙන්නේ. කොමනත් ලංකාවත් උතුරු කොරියාවත් 1970 ඉඳලා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා. නමුත් නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැහැ. මේ රෙගුලාසි අනුව සම්බාධක පනවන බවට වග බලා ගන්න ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත විදේශ ඇමතිවරයා නිසි බලධාරීෙක් පත් කරනවා. ඒ අනුව මේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධ කිසිදු උපකරණයක් උතුරු කොරියාවේ පුද්ගලයෙක් වෙනුවෙන් භාවිතේ හෝමාරු කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහන කිරීම, ප්‍රොග්‍රෙස් කිරීම, අත්පත් කර ගැනීම, ළඟ සබා ගැනීම, නිෂ්පාදනය, ඒ වගේම මේ හා සම්බන්ධ සේවා සැපයීම, සහාය ලබා දීම, උපදෙස් ලබා දීම, තාක්ෂණික පුහුණුව ලබා දීම, මූල්‍යමය සේවා සැපයීම, වත්කම් සැපයීම සහ ලබා ගැනීම මෙරට සහ විදේශීය ශ්‍රී ලාංකිකයින්ට තහනම් කරලා තිබෙනවා. ඊට අදාළ නිවේදනය ඊයේ දවසේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළා. සංජය.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. එහෙමනම් අපි එළබෙන සතියේදීත් හමු වෙමු ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින්.
බොහොම ස්තුතියි සංජය.